ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
සුපුරුදු ලෙසින් මේ වෙනකොට ලෝපුරා සිදුවන සිදුවීම් පිළිබඳවන කාලීන තොරතුරු යාවත්කාලීන කිරීම අපි එහෙමනම් ආරම්භ කරනවා අපගේ සතියේ ලොව වටා විදේශ විති සමාලෝචනයෙන්. අදත් අපි සුපුරුදු ලෙසින් සම්බන්ධ කරගන්නේ ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට කටයුතු කරන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිල්රුක්ෂි.
අපිට මුලින්ම මේ සාකච්ඡාව ආරම්භ කරන්නට සිද්ධ වන්නෙම සැප්තැම්බර් මාසේ 9 වෙනිදා ආරම්භ වුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ පළවෙනි සැසියෙන්. මොකද සැප්තැම්බර් 9 ඔක්තෝබර් 11 කියන මානව හිමිකම් කොමිසමේ 57 වෙනි සැසිය ආරම්භ වුණේම ශ්‍රී ලංකාව පිළිබඳව වන විශේෂිත ප්‍රකාශයක් මානව හිමිකම් මහ කොමසාරිස්වරයා විසින් නිකුත් කිරීමෙන්. මේකත් සුවිශේෂිත්වයක් දරන කාරණාවක්. ඒ නිසා අපි මේ පිළිබඳව මුලින්ම කතාබහ කරමු. අමල්, මේ ප්‍රකාශයේ මොනවද මෙවර විශේෂතා විදිහට මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් සඳහන් කරලා තියෙන්නේ?
මේ සැරේ දිල්රුක්ෂි විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රශ්න පිළිබඳ අවධානය යොමු කළ තියෙනවා. මෙතනදී මානව හිමිකම් කවුන්සිලයේ ඉල්ලීමක් කළා තියෙනවා ශ්‍රී ලංකාවට ණය දුන්නු රටවල් වලට ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් දැන් රට මිදෙමින් තියෙන අවස්ථාවේදී ශ්‍රී ලංකාවට තවත් ඉඩ ප්‍රස්තාවක් ලබා දෙන්න කියලා තමන්ගේ ආර්ථික ප්‍රශ්න ඒ වගේම ණය ප්‍රතිවිවගතකරණය කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න ඒකට අවශ්‍ය සහය ශ්‍රී ලංකාවට ලබා දෙන්න කියන ඉල්ලීමක් කළා තියෙනවා. ඒ එක්කම ඔවුන් සඳහන් කළා තියෙනවා මේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයත් එක්කලා මානව හිමිකම් ආරක්ෂා කිරීමේදී අලුත් තර්ජන එක්කම අලුත් අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා කියලා ඒවා සම්බන්ධයෙන් අවධානය යොමු කළා තියෙනවා. ඊට අමතරව මීට කලින් හැම සැසියකදීම කතා කරනවා වගේම ශ්‍රී ලංකාවේ වගවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළා තියෙනවා. විශේෂයෙන්ම මහා පරිමාණයේ සිද්ධ වුණාය කියන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු ඉදිරියට ගෙන යන්න කියන ඉල්ලීමත් ශ්‍රී ලංකා රජයෙන් සිද්ධ කළා තියෙනවා.
අමල්, එතකොට මම දැනගන්න කැමතියි මානව හිමිකම් කොමිසමේ මේ වෙනකන් ලංකාවට එල්ල කරපු චෝදනා තමයි සිවිල් වැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම, සිරකරුවන්ට පහර දීම, එතකොට ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම, නිදහස් අදහස් ප්‍රකාශනයට ඉඩ ඇහිරීම, දෙමළ ජාතිකයන් පිළිබඳව වන වෙනස් කොට සැලකීම, මේ වගේ නොයෙකුත් කාරණා. ඒ වගේම පශ්චාත් යුද ප්‍රතිඵල පිළිබඳවත් විශේෂිත අවධානයක් තිබුණා. දැන් මේ වගේ ලොකු අවධානයක් නැද්ද මෙවර මේ ප්‍රකාශයේ?
දිරුකේ ඒවා ගැන සඳහනක් කරමින් ඒකම මහකොමසාරිස්වරයා මෙහෙමත් සඳහන් කරලා තියෙනවා ශ්‍රී ලංකාවට ඇඟිල්ල දිගු කරනවා වෙනුවට ඔවුන් ශ්‍රී ලංකාවට අත දිගු කරනවා කියලා මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා. මෙවර මානව හිමිකම් කවුන්සිලයේදී අපි බැලුවොත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මේ ප්‍රකාශය කරන ස්වරූපේ යම්කිසි වෙනසක්, එහෙම නැත්නම් ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කරනවා වෙනුවට ශ්‍රී ලංකාව සමග එක්ක මේ ප්‍රශ්නේ විසඳීමේ අවශ්‍යතාවය පිළිබඳව තමයි බොහෝ වෙලාවට අවධානය යොමු කරලා තියෙන්නේ.
එතකොට ලංකාව මොකක්ද ඒ සම්බන්ධව දක්වපු ප්‍රතිචාරය?
මෙතනදී ශ්‍රී ලංකාව සඳහන් කරලා තියෙන්නේ වගවීම සම්බන්ධයෙන් කටයුතු කිරීම දැන් ශ්‍රී ලංකාව ආරම්භ කළා තියෙනවා, ඒ ක්‍රමක්‍රමයෙන් සිදු කෙරෙමින් තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කරපු චෝදනා සම්බන්ධයෙන් නිශ්චිතවම ඒවට එකින් එක පිළිතුරු දීමක් කළා නැහැ. නමුත් මෙතනදී ශ්‍රී ලංකාව සඳහන් කරලා තියෙන්නේ දැඩි ආර්ථික අර්බුදයකින් රට මිදෙමින් තියෙන අවස්ථාවේදී ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම මේ ආර්ථික ප්‍රශ්නෙන් මිදීමට සහය දැක්වීමට අවශ්‍යයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සිද්ධ වුණාය කියන යුදාපරාධ සම්බන්ධයෙන් ඒ සාක්ෂි එක්රස් කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය ඒ මුදල් වෙන් කළා ඒ කරන කටයුත්ත පිළිබඳ ශ්‍රී ලංකාව නැවතත් විවේචනයට ලක් කළා තියෙනවා. මෙහිදී ශ්‍රී ලංකාව සඳහන් කළා තියෙන්නේ ඒ කාරණාව සම්බන්ධයෙන් අදටත් ශ්‍රී ලංකාවේ විරෝධය පළ කරනවා. ශ්‍රී ලංකාවට දිගින් දිගටම මානව හිමිකම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීම දැඩි ලෙස හෙළා දැකලා තියෙනවා ශ්‍රී ලංකා රජය. ඉතින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය මේ ඉදිරිපත් කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හිමාලි අරුණාතිලක මෙහිදී ප්‍රකාශ කළා.
මීළඟට අපි අවධානයට ලක් කරමු ලෝකීයම අවධානය යොමු වෙලා තිබුණු ඇමරිකාවේ නොවැම්බර් මාසයේදී පවත්වන නියමිත මැතිවරණයේදී ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් අපේක්ෂකවරුන් දෙදෙනාගේ විවාදය පිළිබඳව. අපි දන්නවා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ට්‍රම්ප් සහ ඩෙමොක්‍රටික් පක්ෂ අපේක්ෂක වෙලා හිටපු වර්තමාන ජනාධිපති ජෝ බයිඩන් අතර පැවැත්වුණු පළවෙනි විවාදයේදීම වැඩි අවධානයක් සහ විශ්වසනීයත්වයක් දිනා ගන්න ට්‍රම්ප්ට හැකියාවක් ලැබුණා. ඇත්තටම එයම තමයි හේතුනේ ජෝ බයිඩන් මේ තරගයට එතරම් සුදුසු නැහෝ, ඔහු වයස වැඩි, ඔහුට කල්පනා ශක්තිය පිළිබඳව යම් ප්‍රශ්න තියෙනවා, මේ වගේ නොයෙකුත් දේවල් හෙළිදරව් වුණේ මේ විවාදයේදී. හැබැයි ඊට පස්සේ ඩෙමොක්‍රටික් පක්ෂ වර්තමාන අපේක්ෂිකාව වන කමලා හැරිස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පවත්වුණු පළවෙනි විවාදයේදීම විශාල අවධානයක් සහ වඩාත් ඉදිරියෙන් සිටින්නට කමලා හැරිස් සමත් වෙලා තියෙනවා කියලා තමයි මේ වෙනකොට තොරතුරු වාර්තා වෙමින් තියෙන්නේ. එහෙමනම් කමලා හැරිස් මෙතරම් අවධානයක් දිනා ගන්න හේතු පාදක වුණු කරුණු මොනවද මේ විවාදයේදී? ට්‍රම්ප් එතනදී අසාර්ථක වුණාද? එහෙමනම් ඒ කොයි වගේ තැන්වලදීද?
ඔදිලුක්ෂි, මේ විවාදයේදී කමලා හැරිස් පිළිතුරු දීමේදී ඇය බොහොම පැහැදිලිවම ඇයට ඉදිරිපත් කරපු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමත්, ඒ එක්කම ට්‍රම්ප් ඉදිරිපත් කරපු කරුණුවලට බොහොම ඍජුවම ඒවට උත්තර දෙමින් ප්‍රේක්ෂකයන්ට පිළිගන්න පුළුවන් විදිහට මේ විවාදයේදී කටයුතු කළා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ එක්කම මේ CNN මාධ්‍ය ආයතනය සමීක්ෂණයක් කරලා තිබුණා ට්‍රම්ප්ට පක්ෂපාති ප්‍රේක්ෂකයන් පිරිසක් එක් කරගෙන ඔවුන්ගෙන් මත විමසීමක් කරලා තිබුණා මේ විවාදයේදී කවුද ජයග්‍රහණය කරේ, එහෙම නැත්නම් මේ විවාදයේ කවුද වැඩිපුර ජනතාවගේ විශ්වාසය දිනා ගන්න කටයුතු කළේ කියලා. එතනදී ට්‍රම්ප්ගේ පාක්ෂිකයන් සඳහන් කරලා තිබුණා 66% ඔවුන් සඳහන් කරලා තිබුණා කමලා හැරිස් තමයි මේ විවාදයේ ජයග්‍රහණය කළේ කියලා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තිබිච්ච ජනතාවගේ අතර තිබුණ ප්‍රසාදයේ යම්කිසි පළුදුවීමක් සිද්ධ වුණායි කියලා සඳහන් වෙනවා. ඒකම කමලා හැරිස්ගේ ජනප්‍රියත්වය මේ විවාදයත් එක්කලා තව ඉදිරියට ගිහිල්ලා දැන් ඇය ජනමත විමසුම් වලින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉදිරියෙන් ඉන්නවා කියලා වාර්තා වුණා. ඒ එක්කම ට්‍රම්ප්ට අයිති සමාජ මාධ්‍ය ජාලයක් වන සෝෂල් ට්‍රුත් කියන ඒ සමාජ මාධ්‍ය ජාලයේ කොටස් වල වටිනාකම 10% ඉතාමත්ම විශාල ප්‍රමාණයකින් කඩා වැටුණායි කියලා කොටස් වෙළඳපොලේදී. ඒකට හේතුව හැටියටත් ඇමරිකාවේ මාධ්‍ය සඳහන් කළේ මේ විවාදයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් දුර්වල අපේක්ෂකෙක් හැටියට පිළිඹු වෙච්ච නිසා ඔහුගේ මාධ්‍ය ජාලයටත් මේ විදිහට ඒකේ වටිනාකම සීග්‍රේන් පහළ ගියා. ඒක තමයි මේ විවාදයේ ඇති වෙච්ච ප්‍රතිඵලය. ඉතින් දෙවන වටේ විවාදයක් තියෙනවද නැද්ද කියන ප්‍රශ්නය දැන් මතුවෙලා තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු සඳහන් කළා තියෙනවා දෙවෙනි විවාදයකට ඔහු කැමතියි කියලා. නමුත් ඒ පිළිබඳව කාලවකවානු තීන්දුව කර ගැනීමට දෙපාර්ශ්වයම දැන් අසමත් වෙලා තියෙනවා.
මීළඟට මේ ඊශ්‍රායල් ගාසා තත්ත්වය පිළිබඳව විමසා බලමු. ඊශ්‍රායලයේ දිගින් දිගටම ගාසා තීරුවට ප්‍රහාර එල්ල කරමින් පවතිනවා. මේ සතිය වෙනකොට විශේෂිත අවධානයකට ලක්ුණේ ගාසාහි පාසල් ඉලක්ක කරගෙන ඊශ්‍රායලය එල්ල කරපු ප්‍රහාර. මේක මේ ඍජු ඉලක්ක කිරීමක්ද අහම්බයක්ද කියන කාරණා පිළිබඳව යම් ප්‍රශ්න තියෙනවා. හැබැයි දිගින් දිගටම මේ ප්‍රහාර නම් නවතින තත්වයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ ඊශ්‍රායලයේ පැත්තෙන්. අලුත්ම යවත් කාලීන වන තොරතුරු දැනගන්න කැමතියම.
ඔව්, මෙතන දිල්දුක්ෂි, මේ අල් ජබ්නි කියන පාසලට තමයි මේ ප්‍රහාරය එල්ලවලා තියෙන්නේ. මේකෙන් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. මේ පාසල ගාසා තීරේ අවතැන් වෙච්ච සරණාගතයින් රඳවා තැබීම සඳහා ඇතිකරගත් තිබිච්ච මධ්‍යස්ථානයක හැටියට සඳහන් වෙනවා. මේ ප්‍රහාරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහන සේවකයන් 6 දෙනෙකුත් ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වෙනවා. ඉතින් මෙතනදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා මේ වෙනකොට මේ ප්‍රහාරයේ දැඩි ලෙස විවේචනයට ලක් කරලා තියෙන වගේම යුරෝපා සංගමයත් ඊශ්‍රායලයේ දැඩි දෝෂ දර්ශනයට ලක් කරලා තියෙනවා මේ ප්‍රහාරය සම්බන්ධයෙන්. නමුත් ඊශ්‍රායලයේ සඳහන් කළා ඔවුන් මේක හමාස් සංවිධානයේ ඉලක්ක කරගෙන කරපු ප්‍රහාරයක්. ඔවුන් මෙතන මේ ස්ථානයේ හමාස් සංවිධානයේ ක්‍රියාකාරීන් කටයුතු කළයි කියලා. ඒ එක්කම ඊශ්‍රායලයේ සඳහන් කරලා තියෙනවා සාමාන්‍ය වැසියන්ට වෙන හානිය අවම කිරීම සඳහා ඔවුන් පියවර අරගෙන තිබුණයි කියලා. නමුත් කෙසේ වෙතත් මෙතනදී 18 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒ අතර කුඩා ළමුන් සහ කාන්තාවන් වැඩි පිරිසක් හිටියයි කියලායි වාර්තා වෙන්නේ. ඒ සමහර ළමුන්ගේ මලසිරුරු පවා කුඩා කැඹිලි වලට හැදිලා ගිහිල්ලා තියෙනවා කියලා ඉතාමත්ම දරුණු විදිහට මේ ප්‍රහාරය එල්ල කළයි කියලා තමයි වාර්තා වෙන්නේ.
මීළඟ අවධානය යොමුවන්නේ රුසියා යුක්රේන යුදමය වාතාවරණය අලුත් තත්ත්වය විමසා බලන්න. අපි දන්නවා දැන් ඇමරිකාවේ ඉදිරි ජනාධිපතිවරණයකුත් එළඹෙනවා. ඉතින් මේ ඊශ්‍රායල පලස්තීන ගැටුම්, රුසියා යුක්රේන ගැටුම්, මේවා ඡන්දයට බලපාන ප්‍රධානතම කාරණා ඇමරිකාවේ. ඉතින් අපි දැක්කා ඇමරිකානු රාජලේකම් ඇන්තනි බ්ලින්කන් මේ ගෙවිල ගිය බ්‍රහස්පතින්දා පෝලන්ත නායකයින් හමු වෙලා තිබුණා. එතනදී ඔහු යම් ඉල්ලීමුත් සිදු කළා තිබුණා. විශේෂයෙන්ම ඔවුන්ගේ මේ ඉදිරි ජනාධිපතිවරණයත් ඉලක්ක කරගෙන මේ තීරණාත්මක සාධක බවට පත් වෙලා තියෙන කරුණු වලින් එකක් තමයි මේ රුසියා යුක්රේන යුද්ධය. එතනදී ඇමරිකානු රාජලේකම්වරයා පෝලන්තයෙන් සිදු කරපු ඉල්ලීම් සහ යුක්රේන රුසියා යුද වාතාවරණයේ අලුත්ම තත්ත්වය අපි මීළඟට විමසා බලමුම.
ඔව්, මෙතනදී දිලුක්ෂි බ්ලින්කන් ලේකම්වරයා බලාපොරොත්තු වුණේ පෝලන්තයේ සහාය ලබාගෙන දැනට යුක්රේනයේ විසින් මේ එල්ල කරන ප්‍රහාර විශේෂයෙන්ම යුක්රේනයට අවසර ලබා දීමක් කරන්නට, ඒ කියන්නේ රුසියාව ඇතුලේ රුසියාවට දුරදිග අවිවලින් ප්‍රහාර එල්ල කරන්නට ඒ අවසරය දෙනවද නැද්ද කියන කාරණාව ගැන සාකච්ඡා කරන්න තමයි මේ විදිහට බ්ලින්කන් ලේකම්වරයා පෝලන්තයට ගිහිල්ලා පෝලන්ත බලධාරීන් සමග සාකච්ඡා කරලා තිබුණේ. මේ යුක්රේන් යුද්ධය මේ දිගින් දිගටම ඇදී යන වටපිටාවක තමයි මේ විදිහට බටහිර අවි පාවිච්චි කරලා යුක්රේනයට රුසියාව ඇතුලේ තියෙන නගරවලට ප්‍රහාර එල්ල කරන්නට අවසර දෙනවද නැද්ද කියන කාරණාව සාකච්ඡා කරන්න. ඉතින් මෙතනදී රුසියාව අනතුරු අංගවල තියෙනවා කිසියම් විදිහකින් රුසියාවේ දේශ සීමාවෙන් ඔබ්බට තියෙන රට ඇතුලේ තියෙන ඉලක්කවලට ප්‍රහාර එල්ල කරොත් දැඩි ප්‍රතිවිපාක ඇතිවන්නට පුළුවන් කියන ඒ අනතුරු අංගවීම කළා තියෙනවා. ඒ එක්කම බ්ලින්කන් ලේකම්වරයා බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් සමග අද දිනේදී ධවල මන්දිරයේදී මේ යුක්‍රේන රුසියානු යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතව තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ අතරතුරේදී දෘක්ෂි අපි දැන් මීට කලින් අවස්ථාවල සඳහන් කළා යුක්‍රේනය විසින් රුසියාවේ කර්ස්ක් කියන ප්‍රදේශයේ විශාල භූමි ප්‍රමාණයක් අත්පත් කරගත්තයි කියලා. නමුත් මේ වෙනකොට රුසියාව නැවතත් ප්‍රතිප්‍රහාර එල්ල කරලා ඒ යුක්‍රේනය අල්ලාගත්ත ප්‍රදේශවලින් තමන්ගේ ගම් 10ක් විතර මේ වෙනකොට නැවත මුදාගත්තයි කියලත් රුසියාවෙන් වාර්තා වෙනවා.
අවසාන වශයෙන් අවධානයට ලක් කරන්නේ ගිනිකොනදිග ආසියාතික කලාපයේ රටවල් වලට යාගී සුලිකුණාටුව නිසා ඇතිවලා තියෙන දරුණු බලපෑම් පිළිබඳව. ගං වතුර සහ සුලිකුණාටුව හේතුවෙන් පුද්ගලින් විශාල සංඛ්‍යාවක් අවතන් වෙලා තියෙනවා. ඒ වගේ මිය ගිහිලා තියෙනවා. අද උදෑසන වෙනකොට අපි දකින ඕස්ට්‍රේලියාව වාර්තා කළා ඩොලර් මිලියන 3ක ආධාර වියට්නාමයට ලබා දෙන්නටත් සූදානම් කියලා. මෙහි අලුත්ම තත්වය කොහොමද?
ඔව් දිලක්ෂි, මේ සුලිකුණාටුවේ ප්‍රතිඵලයක් හැටියට විශාල වශයෙන් හානි සිද්ධ වෙලා තියෙන වියට්නාමයේට 200ක විතර පිරිසක් ජීවිතක්ෂයටපත් වෙලා තිනවා. ඒකෙන් 197ක්ම වියට්නාමයේ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒකම වියට්නාමයේ නිවාස 140,000ක් විනාශ වෙලා ගං වතුරෙන් යට වෙලා තියෙනවායි කියලා වාර්තා වෙනවා. ඊට අමතරව කෘෂිකාර්මික ප්‍රදේශ විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවීම නිසා ආර්ථිකයටත් විශාල බලපෑමක් ඇති වෙලා තියෙනවා කියනවා. මෙතනදී මේ ගං වතුර තත්ත්වය නිසා අසල්වාසී රටවලට විශේෂයෙන්ම ලාඕසේ, ඒ වගේම තායිලන්තය, මියන්මාරය කියන රටවල් වලටත් මේ සුලි කුණාටුවේ විපාක දින සිද්ධ වුණයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් එක්සත් ජාතීන්ගේ ලබුන් පිළිබඳ ආයතන මත යුනිසෙෆ් සංවිධානය තමයි මේ වෙනකොට සඳහන් කරලා තියෙන්නේ වියට්නාමයේ තුල වැඩිම ප්‍රමාණයක් ජනතාව පීඩාවට පත් වෙලා තියෙනවා. ඔවුන්ගේ ප්‍රාන්ත 26ක පුද්ගලයන් පීඩාවට පත් වෙලා ඔවුන්ට ෂණිකයෙන් ආධාර අවශ්‍යයි කියන කාරණාවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වෙනකොට ඉල්ලීමක් කරලා තියෙනවා ඒ ආධාර ලබා ගැනීම සඳහා.
එහෙනම් අමල්, අපි ඔබට ස්තුතිය පළ කරමින් අද විශේෂාංගයෙන් සමුගන්නවා. ලබන සති සිකුරාදා අපි සුපුරුදු විදිහටම හමු වෙමු ලෝවටා විදෙස් විති සමාලෝචනයෙන් ලෝකයේ වෙනකොට තියෙන අලුත් තත්විති කතා බහ කරන්න. බොහොම ස්තුතියි. ආයිබෝවන්.
ආයිබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.